මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
එනම් පිරිස ආජීවශ්‍රමක ශීලය සමාදන් වෙන්න නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි တတိယံපි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අසංසට්ඨං ගහඨේහි අනාගාරේහි චුභයං අනෝකසාරින් අප්පිච්ඡං තමහං භූමි බ්‍රාහ්මණං හි සදහවත් පින්නතුනි මිහිඳු මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් මේ රටේ බුද්ධ ශාසනය පිහිටවීම පිළිබඳ ඓතිහාසික සිද්ධිය සිහිපත් කරන දවසයි අද මේ පොසොන් පෝය දවස. සතවර්ෂ ගණනාවක් තිස්සේ නොයෙකුත් විදිහේ කාල විපත්ති සමාජ විපර්යාස මැද්දේ පැවතීගෙන එන ඒ බුද්ධ ශාසනයේ පරිහානි ලක්ෂණ මොනවද ප්‍රගති ලක්ෂණ මොනවද කියන එක පවා මේ කාලේ බොහෝ දෙනෙකුට පැහැදිලි නැහැ. ඒ නිසා ඒ කාරණේ යන්තමින්වත් තේරුම් ගන්න උපකාර වෙන අන්දමේ ගාථාවකුත් කථාන්තරිකුත් තමයි අද අපි තෝරාගත්තේ මේ දේශනාව සඳහා. මේ ගාථාව තිලෝගුරු බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාළේ ජේතවනාරාමේදී තිස්ස කියන එක්තරා භික්ෂුන් වහන්සේ නමක් සම්බන්ධයෙන්ුයි. ඒ තිස්ස ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් කමඨහන් ලබාගෙන වනාන්තරයකට ඇතුල් වුණා. භාවනා කරන්න සුදුසැනක් සොයමින් එහෙම වඩින අතරේ එක්තරා කඳු බෑවුමක පිහිටි දෙනක් ළඟට එනකොට ඒ හාමුදුරන්ගේ හිත බොහොම සංසුන් වුණා, තැන්පත් වුණා, සමාධිගත වුණා. ඒ ස්වාමීන් වහන්සේ කල්පනා කළා මේ මෙතන මේ ලෙන මට බොහොම සප්පායයි, බොහොම සුදුසුයි. සමහර විට මට මෙතන ඉඳගෙන මගේ සසර දුක් කෙලවර කරගන්න පුළුවන් කියන ඒ අදහස ඇති කරගත්තා. ඒ ලෙනට අරක්ගෙන හිටිය දේවතාවා මේ භික්ෂුන් වහන්සේ මෙතෙන්ට පැමිණෙනව දැකලා කල්පනා කළා. ඉස්සෙල්ලා සමන්ගේ දිවසින් බැලුවා මේ ස්වාමීන් වහන්සේගේ ශීලය පිළිබඳව. බලනකොට උපසම්පදා වුණු දවසේ ඉඳලා ඉතාම පිරිසිදු ශීලයක් රකින සංඝයා වහන්සේ නම. ඉතින් කල්පනා කළා දැන් මේ වගේ සීල්වන්ත සංඝයා වහන්සේ කෙනෙක් එක්ක මට එකට ඉන්න බෑ. මොකද ඉහළකින් ඉන්න බෑනේ දේවතාවුන්ට. ඉතින් ඒක නිසා කරදර වෙනවා. ඒක නිසා දේවතාවා ඒත් හිතුවා සමහර විට මේ සංඝයා වහන්සේ අද රැ විතරක් ඉඳලා වඩි කියලා දේවතාවා ලෙන ඇතෑරලා ගියා. ඊළඟට දෙවෙනි දවසේ මේ තිස්ස ස්වාමීන් වහන්සේ ගමට පිඬුසිඟා වැඩියා. උන්වහන්සේ දැකලා බොහොම පැහැදුණු එක්තරා උපාසිකාවක් උන්වහන්සේට ආරාධනා කරලා නිමන්ත්‍රණය කරලා ඊතර පිණ්ඩපාතයේ දානෙහිම වළඳන්න සලස්සලා ආරාධනා කළා මේ වස්තුන් මාසේ ස්වාමීන් වහන්සේ මේ වැඩ ඉන්න එළිනේ වැඩ ඉන්න අපි උපස්ථාන කරන්නම් කියලා. ඒ ස්වාමීන් වහන්සේත් ඒක පිළිගත්තා. ඉතින් ලෙනට ආපහු වැඩියා. අර දේවතාවා කීප දවසක් අද වඩීවි හෙට වඩීවි කියලා බලාගෙන හිටියා. පස්සේ තේරුම් ගත්තා සති දෙකක් විතර යනකොට මේ ස්වාමීන් වහන්සේ වස්වසන්න තමයි මේ ඇවිත් ඉන්නේ කියලා. ඉතින් ඊළඟට කල්පනා කරනවා දැන් කොහොමද මම මේ හාමුදුරුව මෙතනින් පිට වෙන හැටියක් සලස්සන්නේ කියලා. ශීලය පිරිසිදු නිසා ඒ ස්වාමීන් වහන්සේගේ ඒ පිළිබඳව අමුතු චෝදනාවක් කරන්න ක්‍රමයක් නැහැ. නමුත් යම්කිසි උපක්‍රමයක් තුළින් මේ ස්වාමීන් වහන්සේගේ සීලයට කැළලක් ඇති කරන්න ඕන, අපකීර්තියක් ඇති කරන්න ඕන කියලා හිතලා මේ දේවතාවා අර උපාසිකාවගේ වැඩිමහල් පුත්‍රයාට ආවේශ වුණා. ආවේශ වෙලා ඒ ළමයා ගෙහිස කරකවලා ඇස් ඉලුප්පෙන විදියට සලස්සලා කෙළ වගුරමින් වැටෙන ආකාරයක් ඇති කළා. උපාසිකාව බය වෙලා කෑ ගහනකොට දේවතාවා අර ආවේශය තුලින්ම කියනවා මමයි මේ දරුවට ආවේශ වෙලා තියෙන්නේ, වෙන බලිබිලි ආදියක් මට ඕනේ නෑ. ඔබ උපස්ථාන කරන සංඝයා වහන්සේගෙන් දඬුවල් බෑමියක් ඉල්ලගෙන තෙලක් හිඳලා මේ දරුවට නැස්සේ කරාම ඒක හරියනවයි, මේ මම එතකොට ඉවත් වෙනවා. මේ උපාසිකාව කිව්වා මගේ දරුවා මැරුණත් මට ඒක කරන්න බෑ කියලා. ඊළඟට එහෙනම් ඒක කරන්න බැරි නම් පෙරුම් කායන් කුඩු ටිකක් ඒ ස්වාමීන් වහන්සේට කියලා නාහයට දමන්න මේ දරුවගේ. මට ඒකත් කරන්න බෑ කිව්වා. හොඳයි ඒකත් බැරි නම් මේ ස්වාමීන් වහන්සේගේ පාසය දොපු වතුර මේ දරුවගේ හිසට ඉහින්න. ඒකනම් කරන්න පුළුවන් කියලා ඒ උපාසිකාව එදා ඒ භික්ෂුන් වහන්සේ තිස්ස ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියාම දාන එහෙම පිළිගන්වලා පාසෝදන්න සලස්සලා ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි මේ වතුර ටික මේ ළමයාගේ හිසට ඉස්සට වරදක් නැද්ද කියලා. හොඳයි කමක් නැහැ කිව්වා. ඉතින් ඒ වතුර ඉහිනවත් එක්කම දේවතාවා අර ආවේශය ඇතහැරලා ආපහු ළෙනට ගියා. එතකොට ළමයාට සනීපයි. මේ සංඝයා වහන්සේ මුකුත් දන්නේ නැහැ මේ විස්තරයක්. කුරුදු ආකාරයටම දානි වළඳලා ඉවර වෙලා තමන්ගේ කමඨහන මෙනෙහි කරමින් භාවනා යෝගීවම එලෙන ළඟට වැඩම කළා. වඩිනකොටම අර ලෙන දොර ළඟ හිටපු ඒ දේවතාවා කියනවා, මහවේදානිනි මෙතෙන්ට ඇතුල් වෙන්න එපා කියලා කිව්වා. එතකොට මේ සංඝයා වහන්සේ ආනෝ, කවුද මේ කතා කරන්නේ කියලා. මමයි මේ දෙනට අරක්ගත් දේවතාවයි කියලා කිව්වා. ඊළාට මේ ස්වාමීන් වහන්සේ කල්පනා කළා, මං ඒ වගේ වෙදකම් කළා තියෙනවද? උපසම්පදා වුණු අවස්ථාවේ ඉඳලා මං ඒ විදිය ගිහියන්ට වෙදකම් කිරීමක් කළා තියෙනවද? එහෙම කළා නැහැ කියලා, මගේ පිරිසුදු නිශීලය ඉතාම පිරිසුදුයි කියලා දැකලා ඊළඟට අහනවා දේවතාවගෙන්, මොකද මේ ඇයි මට මෙහෙම චෝදනා කරන්නේ? මම මෙහෙම එකක් කළා තියෙනවද? එතකොට මේ දේවතාවා කියනවා, අතීතය ගැන මොකද්ද කියන්නේ? මේ අදම මේ විදිය දෙයක් කළා නේද? අහවල් අර උපාසිකාවගේ දරුවාට හිසට පැන් වතුර ඉස්සා නේද? ඔන්න එතකොට මේ ස්වාමීන් වහන්සේ තේරුම් ගත්තා මේ දේවතාව අස්ථාන චෝදනාවක් කරන්නේ කියලා. ඊළඟට ඒකම හිතුවා, දේවතාවට මගේ ශීලයේ අඩුපාඩුව සොයාගන්න බැරි නිසා මේ වැරදි චෝදනාවක් කරනවා කියලා ඊළඟට තමගේ ශීලයේ ආවර්ජනා කළා. ආවර්ජනා කිරීම තුලින් ඇතිවෙච්ච ප්‍රීතිය ප්‍රමෝදය කොයි තරම්ද කියතොත්, ඒක මැඩ පවත්වාගෙන සමාධිය ඇති කරගෙන එතන කියවෙන හැටියට ආයිත් අඩියක් ඉදිරියට තියන්නත් කලින් එතනම උතුම් වූ අරහත් ඵලය ලබා ගත්තා. ඒක තුලින් ඒ සමාධිමත් වෙලා එතකොට රහත් වෙලා ඉවර වෙලා ඊළඟට අර දේවතාවට කියනවා, මාවැනි පිරිසුදු භික්ෂුවකට චෝදනා කළ ඔබට මෙතන ඉන්න සුදුසු නෑ කියලා කිව්වහම දේවතාව ඉවත් වුණා. ඊළඟට ඒ වස්තුන් මාසෙ මේ ස්වාමීන් වහන්සේ එතන වැඩ හිටියා, ඒ ලෙනේ වාසය කරලා. වස් කාලෙන් පස්සේ බුදු පියාණන් වහන්සේ දැකීමට වැඩියා. ඒ අවස්ථාවේදී අනිත් සංඝයා වහන්සේලා මේ ස්වාමීන් වහන්සේගෙන් අහනවා, කොහොමද ඇවැත්නි මේ තමන්ගේ පැවිදි පරමාර්ථය ඉෂ්ට කරගත්තද? ඒ කියන්නේ රහත් වුණාද කියන එක. ඒක කෙලින් කිව්වේ නැහැ. ඒ වෙනුවට මේ ස්වාමීන් වහන්සේ අර සිද්ධ වෙච්ච සම්පූර්ණ ප්‍රවෘත්තිය ප්‍රකාශ කළා. එතකොට ඒ සංඝයා වහන්සේලා අහනවා, එතකොට ඒ දේවතාව අර අස්ථාන චෝදනාව කරාම ඔබ වහන්සේට තරහක් ගියේ නැද්ද? ද්වේෂයක් ඇති වුණේ නැද්ද? මට එහෙම අමුත්තක් ඇති වුණේ නැහැ කිව්වා. ඒ තුලින් ඒ කියන්නේ රහත් වුණා භවයේ කියන හැඟීමක් අරගෙන අර සංඝයා වහන්සේලා ගිහිල්ලා බුදු පියාණන් වහන්සේට කිව්වා, මෙන්න මේ අහවල් භික්ෂුව මේ විදිය දෙයක් කියනවා රහත් වුණා කියලායි කියන්නේ කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ ඒක අනුමත කරන ආකාරයට කිව්වා, මගේ පුත්‍රයාගේ ශීලය මේ විදියයි, බොහොම පිරිසිදුයි, මගේ පුත්‍රයා මෙන්න මේ වගේ කෙනෙක් කියන ඒ විදිහට අදහස දක්වමින් තමයි අපි අර මාතෘකා කළ ගාථාව වදාළේ. අසංසට්ඨං ඝාඨේහි අනාගාරේහි චූභයං. ගිහියන් සහ පැවිද්දන් කියන මේ දෙපක්ෂය සමගම ඇලී ගැලී විසීමක් නැත්තා වූ අනෝකසාරින් අප්පිච්ඡං අනගාരികව හැසිරෙන්නා වූ අල්පේච්ඡ වූ තමහං ග්‍රූමි බ්‍රාහ්මණං, ඒ භික්ෂුවට මම නියම බ්‍රාහ්මණයකයි කියමි. මේ බ්‍රාහ්මණයා කියලා මේ ශාසනය යොදන්නේ උතුම් බ්‍රාහ්මණයා කියලා රහතන් වහන්සේට. නියම රහතන් වහන්සේ කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා මුඛයෙන් මේ විදිහට වදාලා. ඉතින් නෝකයි කථාන්තරය. දැන් ඉතින් අපි බලමු මේකෙන් අපි අර මේ ශාසනය ගැන අපි කියවපු කාරණා වලට අදාළ යමක් තිබේද කියලා මේ ගාථාවත් කථාන්තරයත් තුළින්. පළමුවෙන්ම කථාන්තරය ගැන කියනකොට අපිට ඉතාමත්ම හොඳ ආදර්ශයක් ගිහියන් පැත්තෙන් හොඳ ආදර්ශයක් ලැබෙනවා අන්න අර උපාසිකාවගේ ක්‍රියා පටිපාටියෙන්. සංඝයා වහන්සේලාගේ විනය නීති පිළිබඳව, ගුණධර්ම පිළිබඳව යම්කිසි අවබෝධයක් ඇති උපාසිකාවක් නිසා තමයි අර තමන්ගේ දරුවගේ ජීවිතය ගියත් සංඝයා වහන්සේලාට අකැප වූ මිත්‍යා ආජීවයක් හැටියට සැලකෙන වෙදකමක් ඒ සංඝයා වහන්සේ ලවා කරවන්න පෙළඹුණේ නැත්තේ. ඒ තුලින් අපට පේනවා ඒ කාලේ ගිහි පින්වතුන්ට සංඝයා වහන්සේලාට කැප කැප දේ පිළිබඳව අවබෝධයක් තිබුණා. ඒ වගේම ඒ උන්වහන්සේලාගේ ශීලාදී ගුණධර්ම රැකීමට රුකුල් දෙන ස්වභාවයක් තිබුණා ඒ සමාජයේ. අත වශයෙන්ම සංඝයා වහන්සේලාගේ ශීලාදී ගුණධර්ම ගැන මේ කාලේ බොහෝ දෙනාට අවබෝධයක් නැහැ. ඒක නිසා වෙනනොයිකුත් සිද්ධාන්ත මුල් කරගෙනයි ඒ ගිහි පැවිදි සම්බන්ධතාව ගෙන යන්නේ. සංඝයා වහන්සේලාට අයිති චතුපාරිශුද්ධ සීලය නමින් හැඳින්වෙන සිව් පිරිසුදු සීලයක් තිබෙනවා. සීල කොටස් හතරක සීලයක්. කෙටියෙන් සඳහන් කරතොත් පළමුවෙන් කියවෙන්නේ පාතිමොක්ඛ සංවර සීලය. පාතිමොක්ඛ සංවර සීලය කියලා කියන්නේ ඔන්න හතරම කියතොත් පාතිමොක්ඛ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, පච්චේ සන්නිසිත සීලය කියලා ওই විදිහ හතරක් තියෙනවා. එයින් පළමු කොටම අර පාතිමොක්ක සංවර සීලය කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාට පනවා වදාළ විනය නීති සංග්‍රහයට අනුව හික්මෙන එකයි. ඉන්ද්‍රිය සංවර සීලය කියන කියන්නේ ඇස කන නාසය දිවකය මන කියන ඉන්ද්‍රිය දොරටු 6 ගලාගෙන එන කෙලෙස් වලින් ආරක්ෂා කර ගැනීම සඳහා ඒ දොරටු වසා ගැනීම සංවර කර ගැනීම පිළිබඳ සීලයයි. ආජීව පාරිශුද්ධ සීලය කියලා කියන්නේ සංඝයා වහන්සේලාට අයිති පිරිසිදු ජීවිකාව විශේෂයෙන්ම ගිහි පින්වතුන් පිළිබඳව අනියම් සම්බන්ධතාවල් පවත්වන්නේ නැතුව නියමාකාර ධර්මානුකූල විනයානුකූල පැවැත්ම ඇතිකර ගැනීම පිළිබඳව ඒ සම්බන්ධයෙන් ඇතිවන පිරිසිදු බවයි. ආජීවය පිරිසිදු කර ගැනීම පිළිබඳ සීලය. හතරේනුව කියන පච්චේ සන්නිසති සීලය කියන එකේ අදහස සිව්පසය පිළිබඳව චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියලා කියන සිව්පසය පරිභෝග කිරීමේදී ඒවා පාවිච්චි කිරීමේදී ඒවායේ පරමාර්ථය නියම පරිමාර්ථය සිහිපත් කරලා කියන්නේ නිවන සඳහා ලියමන ලබා ගැනීම සඳහායි කියලා ගිජු බවකින් නොවේ. ඒ වගේම ඒක භාවනාවට නැගෙමින් ධාතු කර්මස්ථාන අසුභ කර්මස්ථාන වශයෙන් භාවනාවට නැගෙමින් සිව්පසය පරිභෝග කිරීම පිළිබඳ සීලයයි. ඔන්න ඒ සිව්පිරිසිදු සීලය පිළිබඳ යම්කිසි අවබෝධයක් ඒ කාලේ ඉහි පින්වතුන්ට තිබුණ නිසා වෙන්නේ නැති අර ආජීවය ගැන හිතලා සංඝයා වහන්සේලා කෙරෙහි ගරුත්වයකින් යුක්තව තමන්ගේ දරුවා මිය ගියත් මං ඒ විදිහේ දෙයක් සංඝයා වහන්සේලාගෙන් ඉල්ලා හිටින්නේ නැහැ කියලා අර උපාසිකාව කිව්වේ. ඉතින් මේ කාලේ සමහර විට මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද පරාර්ථ චර්යාව, සමාජ සේවය, ආර්ථික ආදී ඔය මූල ධර්මානුයි ගිහි පැවිදි සම්බන්ධතාව මනින්නේ ඒකේ වටිනාකම්, ඒක සුදුසුකම්. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා සංඝයා වහන්සේලාගේ පරමාර්ථය නිවන නිසා ඒ වගේම උන්වහන්සේලාගේ ජීවිතය අර ශ්‍රද්ධාවෙන් දෙන ආහාරයෙන් ගිහියන් ශ්‍රද්ධාවෙන් දෙන ආහාරය අනුභව කරලා මේ ගෙන යන ජීවිතයක් නිසා ඒ පරමාර්ථය යම් පරමාර්ථයක් සඳහාද පැවිදි වුණේ ඒ පරමාර්ථයට අදාළ දෙයට පමණයි බුදු පියාණන් වහන්සේ අවසර දෙන්නේ. ඒ වගේම වෙදහෙදකම් කිරීම ආදී ගිහියන්ට වෙදහෙදකම් කිරීම ආදිය මිත්‍යා ආජීවයක්, වැරදි ආජීවයක්, කුල දූෂණයක් කියලා කියන්නේ ගිහියන්ගේ ශ්‍රද්ධාව දූෂණය කිරීමට, කිලිටි කිරීමට හේතු වන දෙයක් හැටියට බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. මොකද ඒ කියන්නේ පමණට වැඩිය කුළුපග වීම තුලින් සංඝයා වහන්සේලාගේ පරිහානිය සැලසෙනවා. එක පැත්තකින් සංඝයා වහන්සේලා ගිහියන්ගේ ඕනෑ විපාකම් පිරිමසන්න ඉදිරිපත් වෙලා විනය නීති කඩමින් ඒ ගිහියන් සතුටු කරන්න, සතුටු කරලා සිව්පසය ලබා ගන්න පෙළඹෙනවා. අනිත් පැත්තෙන් ගිහි පින්වතුනුත් බලනවා තම තමන්ගේ ඕනෑ විපාකම් පිරිමසා ගන්න හැම එකකටම සංඝයා වහන්සේලා උපකාර කරගන්න. දැන් ගිහි ජීවිතයේ මේ පින්වතුන් දන්නවා ඉතාමත්ම සංකීර්ණ මහා ප්‍රශ්න රාශියක් මැද ගෙවෙන ජීවිතයක්. බොහෝ විට ගිහි පින්වතුන්ට සිද්ධ වෙනවා තැනේ හැටියට ඇනේ ගහන්න. තැනේ හැටියට ඇනේ ගහන්න වෙන මිටියක් ආදියක් නැති වෙනකොට සංඝයා වහන්සේ අතකොළුවක් හරි කරගන්නවා. කුළුපග ස්වාමීන් වහන්සේ අතකොළුවක් කරගෙන තමන්ගේ ඕනෑ විපාකම් පිරිමහා ගන්නවා. ඒ තුලින් වෙන්නේ අර සංඝයා වහන්සේ අර කියාපු ආජීව පාරිශුද්ධියෙන් පිරීලා ඇතැම් විට ඒ සමන්ගේ ශීලයෙන් පිරිහෙනව පමණක් නෙවෙයි අන්තිමට සිවුරෙන් පවා ඉවත් වෙනවා. ඒ විදිහේ ලොකු පරිහානි පක්ෂයකටපත් වෙනවා සංඝයා වහන්සේලා, පරිහානියකට වැටෙනවා. ඒකම ගිහි පින්වතුන්ගේ ඒ සංඝයා වහන්සේලා පිළිබඳව තිබුණු ගෞරවය නැති වෙනවා. මේ පින්වතුන් අහලා තියෙනවා ඔය රටේ තියෙන කතාවක්, පැරණි කතාවක්, දෙවේලේ දකින්න කුකුලගේ කරමලෙත් සුදුයි කියලා. අන්න ඒ වගේ අර සංඝයා වහන්සේලා යටත් පිළිසෙන ඇඳගෙන ඉන්න සිවුරේ පාටත් අමතක වෙනවා. සංඝයා වහන්සේ සුදු ඇඳුමක් ඇඳන් ඉන්න කෙනෙක් කියලා තරමට වැටෙනවා. අර කුකුලා පිළිබඳ උපමාව හරියටම ගැලපෙනවා මෙතෙන්. සංඝයා වහන්සේ සිවුරක් ඇඳගෙන ඉන්න බවත් අමතක වෙනවා. තමන්ගෙම කෙනෙක් හැටියට සැලකලා ඒ සියලුම මගුල් තුලා ආදී හැම කටයුත්තකටම සංඝයා වහන්සේලා උපකාර කරගෙන ඒ විදිහට ජීවිකාව ගෙන යන්න බලනවා. ඒක සමාජ සේවය ආදී පරාර්ථ චර්යාව ආදී බලනකොට, ඒ පැත්තෙන් බලනකොට හොඳ දෙයක් හැටියට පෙනෙතත් සංඝයා වහන්සේලා ඒ පැවිදි වුණු පරමාර්ථය එකඟ නැති නිසායි බුදු පියාණන් වහන්සේව මිත්‍යා ආජීවයක් හැටියට දක්වා වදාළේ. ඉතින් ඔන්න ඔය විදිහේ තත්වයක් තිබෙනවා. ඒකම දැන් මේ කථාන්තරයෙන් තවත් වැදගත් කාරණයක් අපට හෙළි වෙනවා. අර දේවතාව කළ අස්ථාන චෝදනාව තුලින් ඒ අස්ථාන චෝදනාව අහලා අර සංඝයා වහන්සේ කිපුනේ නැහැ. ඒ වෙනුවට කරේ මොකද්ද? තමන්ගේ ශීලය ආවර්ජනා කළා. ඒ ආවර්ජනා කිරීම තුලින් කොයිතරම් ක්ෂණික ප්‍රතිඵලයක් ලැබුණද කියතොත්, මොකද කමඨාන මෙනෙහි කිරීමෙන්මයි එදා ඒ ලේන ළඟට පැමිණියේ. ඉතින් ඒ ඇති වුණු ධර්මයේ දැක්වෙනවා මේ ශීල ආවර්ජනය ඉතාම ප්‍රබල දෙයක්. ශීලය ආවර්ජනා කිරීම තුළින් ඇති වෙන ප්‍රමෝදය ලොකු සතුටක් ඇති වෙනවා. ඒ ප්‍රමෝදය වෙන අයට කෑ ගහ ගහ කියන්නේ නැතුව ඒක සංසිඳවාගෙන ප්‍රීතියක් බවට පත් කරගෙන ඒ ප්‍රීතිය තුළින් සිතත් කයත් සංසුන් වෙනවා. ඒ සංසුන් කමින් සමාධියක් ඇති වෙනවා. ඔන්න ඒ විදිහටයි සිතේ ක්‍රියාකාරීත්වය. ඒක ක්ෂණිකව අද්දුටුවා මේ ස්වාමීන් වහන්සේ. ඊටාත්ම හොඳ සීල සම්පන්න විවේකයට ලැබි ස්වාමීන් වහන්සේ නමක් නිසා ඒ එක්කම ඒ තුළින් අර අතීත පුණ්‍ය ශක්තියත් මතු කරගෙන ක්ෂණිකවම අරහත් ඵලය ලබා ගත්තා. උන් පේනවා එතකොට අන්න අර ආජීව පාරිශුද්ධ ශීලය හරියට රැක්කේක ආනිසංසය එතනමයේ සංඝයා වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගත්ත කිස්ස ස්වාමීන් වහන්සේ. ඒක විශාල ආදර්ශයක් ඒ සංඝයා වහන්සේලාගේ පැත්තෙන් හිතනකොට. ඉතින් ඊළඟට අපි මේ ගිහි පැවිදි සම්බන්ධතාව ගැන කල්පනා කරලා බලනවා නම් අද වගේ දවසක අර බුද්ධ ශාසනය පිහිටුවීම සඳහා එදායේ මිහින්තලයට වැඩි පිරිස ගැන අපි ටිකක් හිත යොමු කරලා බලමු. මිහිඳු මහරහතන් වහන්සේත් ඉට්ඨිය උත්තිය සම්බල භද්දසාල කියලා කියන උපසම්පන්න භික්ෂුන් වහන්සේලා හතර නමකුත් සුමන කියලා රහත් සාමණේරයන් වහන්සේ නමකුත් භණ්ඩුක කියලා අනාගාමී අභිඥාලාභී උපාසකතුමෙකුත් ඒ පිරිසට ඇතුළත් වුණ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ පිරිස සකස් වෙච්ච ආකාරය ගැන හිතනකොට අපට තේරුම් ගන්න පුළුවන් මේ ධර්මදූත පිරිස එවල තියෙන්නේ නියමාකාරයෙන්ම මේ අලුත් රටට මේ අලුත් ජනතාවකට ගිහි පැවිදි සම්බන්ධතාව තේරුම් කිරීමට සුදුසු අන්දමින්. මොකද අර එක පැත්තකින් බලනකොට උපසම්පන්න භික්ෂුන් වහන්සේලා පස් දෙනා තමයි අවම වශයෙන් උපසම්පදාව දීමේ ගරු විනය කර්මයට අවශ්‍ය වෙන්නේ. එතකොට අවම වශයෙන් පස් නමක් එතන ඉන්න උපසම්පන්න භික්ෂුන් වහන්සේලා. අර සාමණේරයන් වහන්සේ උපාසකතුමාත් කළේ මොකද? මේ අලුත් ජනතාවට ගිහි පැවිදි සම්බන්ධතාව පිළිබඳ මූලික ඒ මූලධර්ම හේම් කරලා දෙන්න ඇති. සංඝයා වහන්සේලා කියන්නේ මෙන්න මේ දේවල් කැප හැටියට මේ දේවල් අකැප හැටියට සලකන ඒ විදිහට යම්කිසි සම්බන්ධීකරණයක් කිරීමට දැනුවත් කිරීමට උපකාර වෙන අන්දමටයි මේ පිරිස සකස් වුණේ කියලා අපට හිතා ගන්න පුළුවන්. ඉතින් ඒකත් ගැඹුරු අදහසකින් අරහත් නම නේද රහතන් වහන්සේලා වෙන භික්ෂුන් වහන්සේලා නැතුවට නෙවෙයි. අර උපාසකතුමෙකුත් අරගෙන ආවේ මේ ශාසනයේ අර ක්‍රමික පරිවර්තනය ගිහි ආගේ ඉඳලා පැවිද්දා දක්වා යන ආකාරය, ඒ වගේම ගිහි පැවිදි සම්බන්ධතාව පිළිබඳ මූලධර්ම අලුත් ජනතාවකට තේරුම් කරන්න පුළුවන් ආකාරයකටයි මේ පිරිස සකස් වුණේ. ඉතින් එහෙම නමුත් කල්යාමේදී අර අපි කලින් සඳහන් කළ ආකාරයට නොයෙකුත් විදිහේ කාල විපති සමාජ විපර්යාස මැද්දේ මේ ශාසනයේ යන අතරේ මේ උතුම් පරමාර්ථ නෙක්ඛම් අදහස පැවිද්දියේ පරමාර්ථ ඒවා අමතක වෙන්න පටන් ගත්තා. සංඝයා වහන්සේලාටත් ගිහියන්ටත් ගිහි පිරිසටත් ඔක තුලින් අන්තිමට උනේ මොකද්ද? ගැඹුරු නෙක්ඛම් අදහසකින් සිද්ධ විය යුතු පැවිද්ද අන්තිමට නිකම්ම පැවිද්දක් එහෙමත් නැත්නම් නිකම්ම නිකම් පැවිද්දක් බවට පත් වුණා. ඒ කියන්නේ දැන් පැවිදි කිරීම කියලා කියනකොට ඒක ගැඹුරු අදහසකින් සිද්ධ විය යුතු දෙයක්. බාහිර වශයෙන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා සිවුරු පෙරවීම පමණකින් හිස මිඩු කිරීම පමණකින් කෙනෙක් පැවිද්දෙක් වෙන්නේ නැහැ කියලා. කය පැවිදි කිරීම පහසු නමුත් හිත පැවිදි කිරීම අපහසු බවත් බොහෝ දෙනා පිළිගන්නවා. එතකොට කය පැවිදි කිරීම සුළු වේලාවකින් කළ නමුත් හිත පැවිදි කරන්න සෑහෙන කාලයක් ඕන වෙනවා. පාරමී ශක්තිය දියුණු කරගත්තු කලාතුරකින් කෙනෙක් ක්ෂණිකවම සැනැතැම් විට ගිහි ඇඳුමින් පවා රහත් වුණු අවස්ථාවල් තිබෙනවා. නමුත් ඒ අනුව සාධාරණීකරණයෙන් හිතන්න නරකයි. මේ ශාසනයේ මේ ප්‍රතිපදාව ඉතාමත්ම දුෂ්කර දෙයක්. දැන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා දුර්ලභ පබ්බජ්ජා. පැවිද්ද දුර්ලභ දෙයක්. ඒ වගේම දුෂ්කර දෙයක්. නියම පැවිද්ද දුර්ලභ දෙයක්. දුෂ්කර දෙයක්. නමුත් අර විදිහට දැන් ක්‍රමක්‍රමයෙන් මේ සමාජ පරිවර්තන විපර්යාස යන හිතලා බලනකොට පැවිද්ද බොහොම සුලභ දෙයක්. බොහොම පහසු දෙයක්. ඒ තත්ත්වයටයි වැටෙන්නේ. එතකොට මේ පැවිද්ද පහසු කර ගැනීමේ ක්‍රම නොයෙකුත් නොයෙකුත් විදියට ගිහිල්ලා අන්තිමට මේක පැවිදි කිරීම විලාසිතාවක් බවට පත් වෙනවා. මේ කාලේ හැම දෙයක්ම විලාසිතාවක් වෙනවා. ඉතින් ඒ විලාසිතාවේ අවසාන කෙළවර සමහර විට මේ පින්නතුන්ට නුදුරු අනාගතයේ දකින්න ලැබේවි. දැන් මේ පින්නතුන් සිල් සමාදන් වෙලා සිල්පවාරණය වෙන්න වගේ උදේපාන්දරට සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සච්චිකරණත්ථය කියලා පැවිදි වෙලා හවසට සිවුරයිවත් කිරීමේ ඇඳුම් මාරු කිරීමක් බවට පැවිද්ද පරිවර්තනය වෙන්න ඉඩ තියෙනවා. මොන විදිය තත්වයක් තියෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ පුදුම විදියේ වටිනා ප්‍රතිපත්ති මාලාවකින් පෙන්눔 කරලා තියෙනවා මේ පැවිදි වීමේදී බාහිර වශයෙන් කරන වෙනස්කම් සිවුරක් පෙරවීම හිස මුඩු කිරීම ආදී ඒවායේ ගැඹුරු අර්ථය සලකමින් ක්‍රමක්‍රමයෙන් ගැඹුරට ගෙනහිල්ලා රහත් වීමට පවා ඒවා උපකාර කරගන්න ආකාරය එක්තරා වටිනා සූත්‍රයකින් දස ධම්ම සූත්‍රය කියලා. මෙන්න මේ දස ධම්ම සූත්‍රය විශේෂයෙන්ම සංඝයා වහන්සේලා සඳහා දේශනා කර දෙයක් නමුත් ඒ දස ධම්ම සූත්‍රයට අඩංගු කාරණා 10 ගැන ගිහි පින්නතුන් තීරුම් ගැනීම හරියාකාර ගිහි පැවිදි සම්බන්ධතාවක් ඇති කර ගැනීමට උපකාර වෙනවා. අපි අර කලින් කියාපු ශාසන පරිහානිය සම්පූර්ණයෙන් අතර කරන්න බැරි වෙතත් යටත් පිරිසෙන් ඒ පරිහානි වේගය තරමක් දුරට හරි මර්ධනය කරගන්න උපකාර වෙනවා. ගිහි පින්නතුන්වත් මේ ගැන දැනුවත් වුණා. ඒක නිසායි අපි මේ අවස්ථාවේ අර දස ධම්ම සූත්‍රයේ සඳහන් වෙන කාරණා 10 කාල වේලා හැටියට කෙටියෙන් නමුත් තේරුම් කරන්න උත්සාහ කරන්නේ. ඒ දස ධම්ම සූත්‍රයේ මෙන්න මේ විදිහටයි සඳහන් වෙන්නේ. මහණෙනි, කාරණා 10ක් තියෙනවා පැවිද්දන් විසින් නිරන්තරයෙන් නිතිපතා ප්‍රත්‍යවේක්ෂා කළ යුතු. ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන එක ඒකේ අදහස නුවණින් සලකා බැලීම. එහෙම නැත්නම් ආපස්සට හැරිලා ඒක සලකා බැලීම. යමක් හොඳද නරකද හරියට කෙරුණාද නැද්ද කියන එක සලකා බැලීමයි. මේ ප්‍රත්‍යවේක්ෂා කියන වචනේ එක්තරා අවස්ථාවකදී බුදු පියාණන් වහන්සේ රාහුලහාමුදුරන්ට හොඳ උපමාවකින් තේරුම් කරලා දුන්නා. පොඩි දරුවෙකුට තෝරන්න වගේම දැන් යම්කිසි කණ්ණාඩියක් දිහා බලන්නේ කෙනෙක් ගමනක් බිමනක් යනකොට තමන්ගේ හිස කෙස් මූණ ඇඳුම් පැළඳුම් පිළිබඳ යම්කිසි හැඩගස්වා ගැනීමක් කර ගැනීමටයි. මේකේ අඩුපාඩු මොනවද කියලා බලලා ඒක හැඩගස්වා ගැනීමටයි කණ්ණාඩියක් දිහා බලන්නේ. අන්නේ කණ්ණාඩිය දිහා බැලීමට ප්‍රත්‍යවේක්ෂා කියන වචනේ යොදනවා. කණ්ණාඩියක් යෙදරක පාවිච්චි කරන්නේ ප්‍රත්‍යවේක්ෂා කිරීම සඳහා. ඒ කියන්නේ ආපස්සට හැරිලා බලන යන්න ඔක්කොම ලෑස්ති. නමුත් ආපස්සට හැරිලා බලනවා මේ මම සකස් වීම යඳුම් පැනඳුම් හරියට තියෙනවද කියලා. අන්නේ වගේ අදහසක් මෙතනක් තියෙන්නේ. ප්‍රත්‍යවේක්ෂා කරන්න කාරණා 10ක් තියෙනවා. කණ්ණාඩි 10ක් වගේ මේක බැලුවාම. මොනවද ඒක එකක් අපි ඊළඟට තේරුම් කරන්න බලමු. පළමුවෙනි එක සංඝයා වහන්සේලා නිතිපතා ප්‍රත්‍යවේක්ෂා කරන්නට ඕනේ මෙන්න මේක විවර්ණ භාවයකට පැමිණියේ වෙමි. විවර්ණ භාවයකට පැමිණියේ වෙමි. කෙටියෙන් කිව්ව නමුත් ඒක තේරුම් කළොත් මෙහෙමයි ගන්න වෙන්නේ. දැන් පළමුවෙන් අපි හිතමු ගිහි පින්වතා පිළිබඳව, ගිහියා පිළිබඳව. ගිහියාගේ ස්වභාවය විවර්ණ භාවය නෙවෙයි වෛවර්ණ භාවය. විවර්ණ දෙයට කැමති නැහැ. වර්ණවත් වෛවර්ණවත් දේවල් වලටයි ගිහි පින්වතා කැමති. නමුත් සංඝයා වහන්සේලාට බුදු පියාණන් වහන්සේ වදාළන්නේ විවර්ණ භාවයට පැමිණෙන්න කියලා. කොහොමද විවර්ණ භාවයට පැමිණෙන්නේ? ඒක දෙයාකාරයකට විග්‍රහ කරලා තිබෙනවා. කාය වේවන්නියන් පරික්කාර වේවන්නියන් කියලා. කය පිළිබඳ විවර්ණ භාවය, පිරිකර පරිහරණය කරන භාණ්ඩ පිළිබඳ විවර්ණ භාවය. කය පිළිබඳ විවර්ණ භාවය තේරුම් කරන්නේ මෙහිමයි. දැන් ගිහි පින්වතුන් මේ කෙස් රැවුල් පිළිබඳ කොයි තරම් විලාසිතාවන් කලින් කල කරනවද කියන මේ සමාජයේ ඉන්න පින්වතුන් දන්නවා. ඒකට ඒවට දෙන දසවදේ කලින් කල මේක වෙනස් වුණු ආකාරය දැක්ක හැටි තරුණ පක්ෂිය තරුණ තරුණියන් ඒ අනුව අලුත් විලාසිතාව අනුව මොන වියදම් කරලා හරි ඒ පැත්තට නැඹුරු වෙනවා. ඔන්න ඒක කරනවා. ඒක කරන්න වෙහෙසෙනවා. නමුත් පැවිද්දන්ට ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ඒ පැවිදි වීමෙදිම කෙස් තැවුල් ඉවත් කරනවා. අන්න විවර්ණ භාවය. එතකොට කය පිළිබඳ විවර්ණ භාවය මේ විදිහට හිතා ගන්න ඕන. පිරිකර පිළිබඳ විවර්ණ භාවය තමයි ගිහි පින්නතුන් නොයෙකුත් විදිහේ වෛවර්ණ ඇඳුම්. දැන් මේ පින්නතුන්වත් මේ අවස්ථාවේ මේ සුදු ඇඳුමෙන් පෙනී හිටියත් ඔය පාරට තොට බැල යනකොට අඳුන ගන්නත් බැරි විදිහේ වෛවර්ණ ඇඳුම් ඇඳගෙන යන්න පුළුවන්. ඒකයි ගිහි පින්වතාගේ සාමාන්‍ය ස්වභාවය. නමුත් සංඝයා වහන්සේලා පිළිබඳව බුදු පියාණන් වහන්සේ වදාරලා තියෙන්නේ කඩ කැපූ දුර්වර්ණ පඳු කැසූ සිවුරක් ඇඳ ගන්න, පාත්‍රයක් පාවිච්චි කරන්න, කළු කරපු පාත්‍රයක්, ඒ වගේම අනිත් පරිස්කාර ආදියක් අල්පේච්ඡතාව පෙන්නුම් කරන සුඛෝභෝගී භාණ්ඩ නෙවෙයි පාවිච්චි කරන්න තියෙන්නේ. අල්පේච්ඡතාවට ගැලපෙන ගිහි පින්නතුන් කාම භෝගී ගිහියන් පාවිච්චි කරන දේවල් කියලා බුදු පියාණන් වහන්සේ සමහර විට සංඝයා වහන්සේලාට අකැප දෙයක් පාවිච්චි කරනකොට එක්කෝ ඒක කඩලා බිඳලා වීසි කරන්නේ කියලාත් කියපු අවස්ථාවල් තියෙනවා. එයින් පෙන්නුම් කරන එතකොට විවර්ණ භාවය. ඔන්න ඒක සංඝයා වහන්සේලා විසින් නිතර සිහිපත් කළ යුතු දෙයක්. ගිහියා වගේ අපි වෛවර්ණ භාවය නෙවෙයි විවර්ණ භාවයයි අපිට අයිති. පළමුවෙනි එක. ඊළඟට මේ ඒ අදහස සිංහලෙන් කිව්වොත් මාගේ ජීවිකාව අනුන් හා සම්බන්ධව ගෙන යන එකකි. පරපටිබද්ධ කියන වචනයක් එතන සඳහන් වෙනවා. ඒ කියන්නේ අනුන් එක්ක සම්බන්ධය කරගෙනයි මේ මගේ ජීවිතාව ගෙනියන්නේ. මගේම මුදලින්, මගේම වතු පිටිවලින්, මගේ බැංකු ගිණුමෙන් ජීවත් වෙනව නෙවෙයි. කිහිපෙන්නතුන් ශ්‍රද්ධාවෙන් කැමතිනම් ශ්‍රද්ධාවෙන් පූජා කරන ගෙන්ගෙට පිණ්ඩපාත ගිහිලා ලබා ගන්න ඒ ආහාරයෙන් යැපෙන්නේ. කිහිපෙන්නතුන් පූජා කරන චීවර ආදී අනිත් ප්‍රත්‍යයන්ගෙන් කිහිපෙන්නතුන් හදලා දුන්න කුටියක වාසය කරන්නේ. අන්න ඒ කාරණය නිතර සිහිපත් කරන්න. මොකටද එහෙම සිහිපත් කරන්නේ? ඒ සිහිපත් කිරීම තුළින් පැවිදි පරමාර්ථයේ ඉබේටම සිහිපත් වෙනවා. ඇයි මම මේ තරම් කෝටිපතියෙක්? ඇයි මම මේ ඔක්කොම අතහැරලා මේ හිඟන තත්වයට පත් වුණේ? ඇත්ත වශයෙන් භික්ෂුව කියන එකේ මූලික අර්ථය භික්ෂාවෙන් යැපෙන හිඟන්නෙක් වගේ පෙළුවාම. වචනීය වශයෙන් බලනකොට හිඟන්නා වගේ වෙනස තියෙන්නේ. හිඟන්නන් වගේ එහෙම කරදර කරන්නේ නැහැ. ඇවිල්ලා ටිකක් ඉදිරියේ හිටගෙන ඉන්න ටික වෙලාවක් ලැබුණොත් එහෙමයි, නොලැබුණත් එහෙමයි. ඒ වගේම හිඟන්නෙකුට දෙන අර්ථයෙන් නෙවෙයි මේ පින්නතුන් ශ්‍රද්ධාවෙන් මේ නිවන් මාග යන තමන්ට පින් සඳහා පින් කෙතක් කියලා හිතලායි සංඝයා වහන්සේලාට යමක් පූජා කරන්නේ. එතකොට අන්නේ පැවිදි පරමාර්ථය සිහිපත් වෙනවයි. ශ්‍රද්ධාදී බුදු පියාණන් වහන්සේ නිතර මතක් කරලා දෙන්නේ පෙරද්දෙක් කළ භික්ෂුවකට. ඇයි මහණෙනි නුඹලා මේ ශ්‍රද්ධාවෙන්ද ගිහි පින්නතුන් ශ්‍රද්ධාවෙන් දෙන ආහාරය නේද යපෙන්නේ? ඒ තුලින් අපිට පෙන්වන්න නියම ගිහි පැවිදි සම්බන්ධතාව. එතන තියෙන්නේ ඒ ගනුදෙනුව තුල තිබෙන්නේ ඒ ಗುಣධර්ම පිරීමයි. නමුත් මේ කාලේ ඇතම් කෙනෙක් ඔය පරපටිබද්ද කියන වචනේ පවා පුදු මන්දමට විකෘති කරලා තෝරමින් පැවිද්දන්ට අයිති ගිහි පින්නතුන්ට ඒ අර ගිහි ආකාරයෙන් ගනුදෙනුව සම්පූර්ණ කිරීමයි කියලා තෝරනවා සමහර කෙනෙක්. ඒක නෙවෙයි, තමන් ඇත්ත වශයෙන්ම මේ ණය ගෙවන්න නම් තමන් අරහත්ත්වය ලබා ගන්න ඕනේ. දැන් අර තිස්ස ස්වාමීන් වහන්සේ කළා වගේ. ඒකෙන් තමයි මේ මහත්ඵල මහානිසංස වන්නේ. ඒ රාත්‍රි මහා සම්බන්ධම ඒකම අර උපාසිකාවට කොයි තරම් විශාල පිනක් අත්වන්නට ඇද්ද? එහෙම නැතු අර වෙදකමට අල්ලගත්ත නම් අර හාමුදුරුවෝ අර දෙන දාණයෙන් වැඩක් නැහැ. ඒක ඊට වැඩිය හොඳයි සාමාන්‍ය යාචකයෙකුට දුන්නා. ඔන්න ඔය විදිහේ තත්ත්වයක් තියෙනවා. ඕක මතක් කරගන්න තමයි සංඝයා වහන්සේලාට බුදු පියාණන් වහන්සේ වදාරලා තිබෙන්නේ පරපටිබද්ධාමේ ජීවිතය මගේ ජීවිතාව අනුන් හා සම්බන්ධ වූ එකක් කියලා. ඔන්න එතකොට මේ දෙවෙනි එක. ඊළඟට තුන්වෙනි එක. මා විසින් අන්‍ය වූ ආකල්පයක් කළ යුත්තේය. ඒක තේරුම් කරන්න වෙනවා. සාමාන්‍ය තේරෙන භාෂාවෙන් කිව්වොත් ගිහියාට වඩා වෙනස් ආකාරයකින් මා ඉරියව් පැවැත්විය යුත්තේය. ගිහියාට වඩා වෙනස් ආකාරයකින් මගේ හැසිරීම තිබිය යුතුය. එයින් කියන්නේ මොකද්ද? දැන් ආකල්පය කියලා එතන යොදන්නේ විශේෂයෙන්ම යාමී මිසිතී මිදී මාදී ඒ ඉරියව් පැවැත්ීමේ ක්‍රමයයි. පැවැත්ීම පිළිබඳ සංඝයා වහන්සේලා ඒ ඉරියව් පවත්වන ක්‍රමයක්, ගිහියන් ඒ ඉරියව් පවත්වන ක්‍රමයක් අතර වෙනසක් තිබෙනවා. සංඝයා වහන්සේලාට අයිති සංසුන්ව ඒ යාමී මාදී කටයුතු කිරීමයි. කොටිම කියතොත් බුදු පියාණන් වහන්සේගේ විනය නීතිවල අවසානයේ කියනවා, මහණෙනි නුඹලා හැසිරෙන්න ඕනේ අපසන්නානම් වා පසාදාය, පසන්නානම් වා බිහියෝ භාවාය. නොපැහැදුණු අයගේ පැහැදීම සඳහා, පැහැදුණු අයගේ වඩ වඩාත් පැහැදීම සඳහා කියන ඒ පරමාර්ථයත් අනුවයි බුදු පියාණන් වහන්සේ යම් යම් විනය නීති, විනය ශික්ෂාපද පනවා වදාළේ. විශේෂයෙන්ම සේකියා කියන ශික්ෂාපද රාශියක් තියෙනවා. සංඝයා වහන්සේලා ගමේ හැසිරෙන ආකාරය පිළිබඳව මේ මේ ආකාරයට හැසිරිය යුතුයි, මේ මේ විදිහට චිවුරු ආදිය පෙරවිය යුතුයි, මේ විදිහට සංසුන්ව යා යුතුයි, මේ විදිහට වැළඳිය යුතුයි. ඔය හැම එකක්ම පෙන්වන්න යන අර ඒක දකින්න ගිහියාගේ සිත පහන් වීමට, ප්‍රසාදයට පත් වීමට හේතුවක් වන නිසා ඒ වින වෙන සාකල්පයක් සංඝයා වහන්සේලාට තිබෙන්නේ. ගිහියන් කරන දේවල් කර කර හිටියොත් ඒවා කවදාවත් බෑ ඒ කියාපෝ සංසුන් බවක්, සංවර බවක් ඇති කරගන්න. ඉතින් මේකේ වටිනාකම ඇතම් කෙනෙක් හිතන්න පුළුවන් මේ කියන නවීන ලෝකික ඕවයි කිරීමෙන් මොකක්ද ඇති වැඩි. නවීන කෙසේ වෙතත් අපි ඉතිහාසයට හිත යොදලා බැලුවොත් මේ ආකල්ප සම්පත්තියේ වටිනාකමට හොඳම නිදර්ශනය ඉතිහාසයෙන් ලැබෙනවා. චණ්ඩාශෝක කියන එක්තරා මහා දාමරික රජ කෙනෙක් ධර්මාශෝක වුණේ කොහොමද කියලා හිතලා බලනකොට, ඒක ඉතිහාසගත කතාන්තරයක්. නිග්‍රෝධ සාමණේර නමින් හැඳින්වෙන හත් අවිරිදි කුඩා රහතන් වහන්සේ නමක් චණ්ඩාශෝක රජුගේ රජමාලිගාවේ මිදුලෙන් ගමන් කරන සංසුන් ආකාරය දැකලා පැහැදිලයි. චණ්ඩාශෝක රජතුමා ඒ ආරාධනා කළා. ඒ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ කිව් බණ අහලා පැහැදිලා ධර්මාශෝක කෙනෙක් වුණේ. එයින් පේනවන්න ආකල්ප සම්පත්තියේ වැදගත්කම. ඉතින් ඒ වගේම අපි දන්නවා දැන් මේ බුද්ධ දේශනාවට අනුව ඒ ආකල්ප සම්පත්තිය මෙන්න මේ විදිහ ලස්සන උපමාවකින් දක්වලා තිබෙනවා. ඒ බුද්ධ දේශනාවට අනුව අතීතේ සංඝයා වහන්සේලා ප්‍රකාශ කළ උපමාවක් තියෙනවා. සිනිද්ධා තේල ධාරාව අහෝසි ඉරියාපතෝ. හොඳ සංඝයා වහන්සේලාගේ ඉරියව් පැවැත්වීම පිළිබඳ ලස්සන උපමාවක් දීලා තියෙනවා. සිනිදු තෙල් ධාරාවක් වගේ. ඔය දි තෙල් එහෙම නැත්නම් පොල් තෙල් බෝතලෙකින් වක් කරන්න බලන්න. වතුර වක් කරන වගේ ගොඩොස් ගාල වැක්කෙන්නේ නැහනේ. මහ පුදුම විදිය රටාවකින් සිනිඳුව මෘදුව සමව හැලහැප්පුම් නැතුව ගලාගෙන යනවා. අන්න ඒ විදියට ඉරියව් පවත්වන්න කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙන සංඝයා වහන්සේලාට. ඒකයි ආකල්ප සම්පත්තියේ ලක්ෂණයක්. සිනිඳු තෙල් ධාරාවක් වගේ. ඒ ඔය විදියට ආකල්ප සම්පත්තිය ගැන නිතර මෙනෙහි කරන්න හිල සංඝයා වහන්සේලාට ප්‍රකාශ කළ තියෙනවා. අර ගිහියා තමන්ගේ ඇඳුම් පැළඳුම් ආභරණ හරියටන තියනවාද කියලා කණ්ණාඩියෙන් හැරිලා බලන්න වගේ නිරන්තරයෙන් සංඝයා වහන්සේලාට තමන්ගේ ආකල්ප සම්පත්තිය පිළිබඳවත් ප්‍රත්‍යවේක්ෂා කළ අඩුපාඩු හරි ගස්ස ගන්න කියන එකයි. ඊළඟ කාරණය හතරවෙනි කාරණය තමන්ගේ ශීලය පිළිබඳව. මාගේ ශීලය පිළිබඳව හිතලා බලනකොට ආපස්සට හැරිලා බලනකොට සලකලා බලනකොට මගේ හිත මටම දොස් නගනවද? මගේ හිත මටම දොස් නගනවද? එයින් තේරුම් කරන්නේ මගේ ශීලයේ යම් කිසි කැළලක් අඩුපාඩුවක් තියෙනවද කියන එක. දැන් අර සංඝයා වහන්සේ කළෙත් ඒකයි. දේවතාවා චෝදනා කළ හැටිය හිතුවා, කල්පනා කළ බැලුවා, ආවර්ජනා කළ බැලුවා. මෙන්න මේ කණ්ණාඩිය දිහා බැලුවා තමන්ගේ ශීලය පිළිබඳව. මේකේ අඩුපාඩුවක් තියෙනවද කියන බලනකොට නෑ. ඒක තුලින් තමයි අන්තිමට රහත් වුනේ. අන්න එතකොට ඒකද අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙන කෙනෙකුට හැදෙන්න ඕන නම් අත්තාදිපතිය. අර අපි ආත්ම ගෞරවය කියලා සාමාන්‍ය ලෝකයේ ව්‍යවහාර කරන්නේ ඒ වගේ තමාගේ තමාටම ඒක සතුටු වෙන්න හේතුවක් තමා මෙන්න මේ ශීලාදී ගුණ ධර්ම රකින්නවා කියලා. තමාගේ හිත දොස් නගන්නේ නැහැ. දොස් නගන්නේ නැහැ කියලා කියන්නේ පසුතැවිල්ලක් නැහැ. පසුතැවිල්ලක් නැහැ කියලා කියන්නේ හිත එකඟයි, සංසුන්, සමාධිගතයි. විසිරෙන්නේ නැහැ. ඒක තුලින් අපිට පේන ප්‍රතිපදාවටත් ඒව එකතු වෙන ආකාරය. ඊළඟ කාරණේ දැන් පස්වෙනි කාරණේ තියෙන්නේ මේ මා අසුරු කරන සබ්‍රක්මචාරීන් වහන්සේලා කියලා කියන්නේ මම ආශිරු කරන අනිත් සංඝයා වහන්සේලා, නුවණැති සංඝයා වහන්සේලා, අඥානාය නෙවෙයි, නුවණැති සංඝයා වහන්සේලා ශීලය පිළිබඳව මගේ ඒ ශීලය පිළිබඳව විමසලා බැලුවට පස්සේ මට චෝදනා කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවාද? ඒකත් ආවර්ජනා කරලා බලනවා. ඒකෙදි බුදු පියාණන් වහන්සේ දක්වන ලෝකාධිපතිය කියලා එක්තරා සිද්ධාන්තයක් තියෙනවා. තමා ගැන හිතලා සතුට වගේම ලෝකයාගේ අපවාදයක්, ඒ කියන්නේ සාධාරණ විදියට අපවාදයක් එනවනම් ඒකත් නැති වෙන ආකාරයටයි සංඝයා වහන්සේලා හැසිරෙන්න ඕනේ. ඉතින් ඒ විදියට තමන්ගේ ශීලය පිළිබඳව අනුන්ටවත් චෝදනා කරන්න ඉඩක් තියෙනවද කියලා කල්පනා කරලා බැලුවා. ඒක හිතලා බලලා තමයි දැන් අර කිස්සාමුදුරන්ටත් පේනවා දේවතාවකලේ අස්ථාන චෝදනාවක්. වෙන කෙනෙකුට කාටවත් චෝදනා කරන්න බෑ. ඊටාම පිරිසුදු ශීලය කියලා අන්න අර ප්‍රත්‍යවේක්ෂාවතුලින් පස්වෙනි ප්‍රත්‍යවේක්ෂාවතුලින් තේරුම් ගත්තා. මට කිසිම කෙනෙකුට. ඒක නිසාම තමයි සංඝයා වහන්සේලාට ගිහිල්ලා බය නැතුව අර තමන් දෙනේ ගත කළ ජීවිතය පිළිබඳව බය නැතුව සම්පූර්ණ විස්තරය කිව්වා. අපි අනිත් පැත්ත හිතමු යම් කිසි විදිහක යන සංඝයා වහන්සේලා ගියේ ගෙවල් වල ගිහිල්ලා වැඩකම් කරන්න පටන් ගත්ත නම් එහෙම අර විදිහට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිල්ලවත් සංඝයා වහන්සේලාටවත් කියන්න පුළුවන්ද? කියන්න බැරි තත්ත්වයක් එන. ඒ වෙනුවට නම් දිස්ස ස්වාමීන් වහන්සේගේ අර කාරණය පස්වෙනි කාරණයත් පිළිසුදු නිසා බය නැතුව කිව්වා මම මේ විදිහට කාලය ගත කළා කියලා. ඔන්න ඊළඟට කියවන හයවෙනි කාරණය මා සියලු ප්‍රියමනාප දෙයින් වෙන්වීමක්, ඒවයින් ඉවත්වීමක්, ඒවයින් වියෝවීමක් මට තියෙනවා කියන කාරණය. හැම දෙයකින්ම වෙන් වෙන්න සිද්ධ වෙනවා. මරණයෙන් හෝ එහෙම නැත්නම් වෙනත් හේතු වලින් අපි මේ ප්‍රියමනාප කියලා හිතන දේවල් හැම එකකින්ම වෙන් වෙන්න වෙනවා. එයින් පෙන්නුම් කරන්නේ පැවිද්දාට අයිති කාරණිය තමයි අනන්නර ධාතාවෙත් එතන කියවන අසංසට්ඨං ගහට්ටේ අනාගාරේ චූපයන්. ගිහියන් පිළිබඳවත් ඇලී ගැලී විසීමක් නැහැ. පැවිද්දන් පිළිබඳවත් ඇලී ගැලී විසීමක් නැහැ. ඒක නිසා ඒ මොකද එහෙම කරන්නේ මේ හැම එකකින්ම වෙන් වෙන්න සිද්ධ වෙනවා කියන ධර්මතාව. ඒක නිතිපතා මතක් කරගන්නවා. මා ප්‍රියමනාප දේවල් වලින්, මා ප්‍රියමනාප අයගෙන් වෙන්වීමක් තියෙනවා මේ සංසාර ස්වභාවය එකයි කියලා හිතට දාගන්නවා. ඔන්නෝකයි ඊළඟට හයවෙනි කාරණේ. හත්වෙනි කාරණේ ඊළඟට කර්මය පිළිබඳව කල්පනා කරනවා. කර්මය පිළිබඳ ධර්මතාව. කර්මය තමයි මා සතු දෙයක් හැටියට තියෙන්නේ. තමා සතු දෙයක් හැටියට තියෙන්නේ කර්මය විතරයි නියමාකාරයෙන් බලනවා නම්. කර්මයයි මගේ දායාදය, මගේ උරුමය. කර්මයයි මගේ උත්පත්තියට හේතුව. කර්මයයි මගේ නියම ඥාතිවරයා. කර්මයයි මගේ නියම පිහිට. හොඳ හෝ නරක හෝ යම් කර්මයක් කරතොත් ඒ විපාකයක් මා බලාපොරොත්තු විය යුතුයි ඒ කර්මයට උරුම කාර්යය මමයි. කර්මයේ විපාකෙ විඳින්න වෙනවමයි. අන්න එතකොට ඒ කර්මයේ පිළිබඳ ලෝකයේ පවත්වන බුදුරහතුන්ටවත් බේරෙන්න බැරි විදිහ මහ පුදුම ධර්මතාව තමන්ගේ ජීවිතයට ලං කරගන්නවා ඒ ප්‍රත්‍යවේක්ෂාව තුල. කර්ම කණ්ණාඩියේ දිහා බලලා තේරුම් ගන්නවා මේ අපේ හැම දෙයක්ම මේ හැම එකක්ම මේ විදියයි ස්වභාවය. මේ ආඩම්බර වෙන්න දෙයක් නෑ. යම් අතීත කර්මයක් නිසා අපේ මේ සැප දුක් මේ හොඳ දේවල් විඳින ඒවා ඔක්කොම අතීත හොඳ කර්මයක් නිසා මේ දුක් ගැහැට මේ අතීත යම් යම් අකුසල කර්ම නිසා අනාගතයටත් ඒ විදියයි කියලා ඒ විදිහට කර්මය සිද්ධාන්තය කරගෙන ජීවත් වීමයි එතනින් කියවෙන්නේ. ඊළඟට දක්වන අටවෙනි කාරණය ඒක ටිකක් අමුතු විදිහට ආයතන දක්වන්නේ මේ රෑදවල් ඉක්මෙන්නේ මා කොයි ආකාරයකින් සිටින විටද? ඒ කියන්නේ මට රෑදවල් ඉක්මෙන්නේ කොහොමද? මට රෑදවල් ගත වෙන්නේ කොහොමද? කුමක් කරමින් සිටියදීද? එයින් බෙන්නු කරන්නේ දැන් පැවිදි ජීවිතය ගෙවන මොහොතක් පාසා හිතන්ට ඕන. මා මේ අද මේ දවසක් ගෙවනවා. මේ ගෙවන දවස මගේ පැවිදි පරමාර්ථය ඉෂ්ට කර ගැනීමට උපකාර වෙන දෙයක්ද? එහෙම නැත්නම් ඒක පරිහානියට හේතු වෙන දෙයක්ද කියලා. මා කොයි ආකාරයකට සිටිද්දිද මේ රෑදවල් ගෙවෙන්නේ කියන කියමනිය අදහස? මම කාලය ගෙවන්නේ කොහොමද? නිෂ්ඵල විදියටද සඵල විදියට සාර්ථක විදියටද කියන කාරණය නිතර මෙනෙහි කරනවා. ඊළඟට නවවෙනිව දක්වන කාරණය මා පාළු ගෙවල් භාවනාවට සුදුසු පාළු ගෙවල් හිස් ගෙවල් පිළිබඳව ඇල්මක් ඇති කර ගන්නවාද? එහෙම නැත්නම් ඒවායේ විවේකී වාසයේ මා තුළ ඇල්මක් තිබෙනවාද කියලා හිතනවා. ඒක අමාරු දෙයක්. ගිහි පින්වතා පිරිසක් එක්ක ජීවත් වෙන පින්වත්ෙකුට තනිව වෙන්ව විවේකීව පාළු ගෙයක කැලෑවක අර වගේ ලෙනක ඉන්න බෑ. ඒක විශේෂ ශක්තියක් නිවනට උපකාර වෙන. ඒකයි බුදු පියාණන් වහන්සේ මෙතන දක්වන්නේ එතනින් අඟවන්නේ භාවනා යෝගී බවයි විවේකයට ලැබි බවයි. එතකොට සංඝයා වහන්සේ කෙනෙක් තමන්ගේ මහන්න ඕන. ඇත්ත වශයෙන්ම මම විවේකයට ලැබිද? පාළු ගේක මට ඉන්න පුළුවන්ද? මිනිස් සමාජයෙන් ඉවත් වෙලා බණ භාවනා සඳහා විවේකයේ සඳහා පාළු ගේකට ගිහිල්ලා ඉන්න පුළුවන් ශක්තිය තියෙනවද මාතුල? ඒකත් නිතර හිතන්න කියලා දෙනවා. ඉතින් අර විදිහට ගිහින්න වට කරගෙන ඒ විදිහේදී ඇලී ගලී ජීවත් වෙන කෙනෙකුට පාළු ගයක් තියා වනාන්තරයක් පවා බය දෙනගෙන දෙයක් හිතන්නවත් බයයි. අපොයි කොහොමද තනිව ඉන්නේ? අන්න ඒ විදිහට තත්ත්වයක් මෙතන. ඒක නිසායි බුදු පියාණන් වහන්සේ මේ නව විනුව දක්වලා තියෙන්නේ භාවනාවට අදාළ අන්දමින්. ඒකත් ප්‍රත්‍යවේක්ෂාවක් සමාගෙනම හිතලා බලන්න, සලකලා බලන්න. ඔන්න ඊළඟට දසවෙනි එක. මේ දහවෙනි එක සඳහා තමයි මේ ඔක්කොම බුදු පියාණන් වහන්සේ යම් ධර්ම කාරණා සම්පින්දණය කරනවනම් එහෙම එකකම අවසාන දේ තමයි ධර්මයේ කුළු ගැන්වෙන කාරණේ බොහෝ විට. ඒ වගේ ඔන්න මේක ගැන විශේෂයෙන් හිතන්න ඕන. මේ පින්වතුන් හිතට දාගන්න ඕන. මොකද්ද දහවෙනි එක? සංඝයා වහන්සේ කෙනෙක් මෙන්න මේ විදිහට ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන. නිරන්තරයෙන් සලකලා බලන්න ඕන, නුවණින් සලකලා බලන්න ඕන. මගේ අවසාන අවස්ථාවේදී මරණ මොහොතේදී මා ඇසුරු කරන අනිත් සංඝයා වහන්සේලා ඇවිල්ලා මගෙන් ඇහුවෝ කොහොමද ඔබ වහන්සේ මෙච්චර කල් මේ පැවිදි ජීවිතය ගෙව්වා? කොහොමද මේ යම්කිසි උත්තර මනුෂ්‍ය ධර්මයක් ධ්‍යාන මාර්ගඵල ආදියක් එහෙම ලබාගෙන තියෙනවද කියලා එහෙම අහනකොට මූණ මකු කරගෙන බිම බලාගෙන පසුතැවිල්ලෙන් යුක්තව එහෙම ඉන්න අවශ්‍යතාවක් නැති වෙන ආකාරයට මා යම්කිසි ශාසනික උතුම් ආධ්‍යාත්මික තත්වයක් ලබාගෙන තියෙනවද නැද්ද කියන එක. යම්කිසි උතුම් තත්වයක් ලබාගෙන තියෙනවා නම් අර ප්‍රශ්නේ අහනකොට මඳ සිනහාවක් ඒකට ඔව් කියලා කියන්න අකමැති නම් අල්පේච්ඡතාව නිසා තමන් ලබාගත්තු බව කියන්න අකමැති නම් යටත් පිළිසෙන් මඳ සිනහාවකින් මූණ සරස ගන්නවත් පුළුවන් ඒ මරණ අවස්ථාවේ. මේකල හිතන්නේ මා ලැබුවේ නෑ කියලායි කියන්නේ. අන්න ඒ විදිහට ඒ මරණ වේලාවේ පසුතැවිල්ලක් නැතිව තමන්ගේ ජීවිතය ගැන ආපස්සට ආවර්ජනා කරලා බලනකොට මගේ පැවිද්ද පැවිදි පරමාර්ථයේ ඉෂ්ට සිද්ධ වෙලා ඉවරයි. කිසිම මට බයක් නෑ. අපාය බයක් නෑ. රහත් වුණොත් තවත් සංසාරේ ජාති ජරා ව්‍යාධි මරණ කිසිවක් නෑ. පාණණි වුණා වගේ. අන්න ඒ සැනසිල්ලයි. එතකොට ඒකයි අවසාන පරමාර්ථය. පැවිදි අවසාන පරමාර්ථය පරම නිෂ්ඨාව. එතකොට තියුරුපටිය බඳින්නෙත් ඕක සඳහා වෙනෙහිකට නෙවෙයි. තියුරුපටිය බඳින්නේ දැන් ඔය හරකෙක් බැඳලා මේ අදගෙන යන්නේ ඒ වගේ ජී සමාජයට ඒ සිවුරුපටිය උපකාර කරගෙන අදගෙන යන්නේ නෙවෙයි සිවුරුපටිය මන්දින සංඝයා වහන්සේගේ බෙල්ලේ ගිහියන්ගේ ඕනේ පාකම් පිරිමහ ගන්න ඒ සිවුරුපටිය අදගෙන යන්න නරකයි ඒ සිවුරුපටිය මන්දින එක්තරා ලාංඡනයක් ඒක ඉවත් කරලා ඊළඟට සිවුරු අඳවනවා ඒකේ අදහස මොකද්ද සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සච්චිකරණාර්ථය සියලු සසර දුක් කෙලවර කරන ඒ නිවන් ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා එතකොට අන්නේ අවසාන පරමාර්ථයට අදාළව ඉමුල ඉඳලම මෙන්න මේ එක එකක් ගැන දැන් ආපස්සට ඒ එකක කාරණා වල යනුරු අර්ථය මේ අවසාන කාරණෙන් මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන් වැඩි විස්තරનો කිව්වා. අවසාන අවස්ථාවේදී මරණ මොහොතේදී තමන්ට පසු තැවිල්ලක් නොවන ආකාරයට අර උතුම් ලෝකෝත්තර තත්ත්වයක් මේ බුද්ධ ශාසනයේ මේ දුර්ලභ බුද්ධ ශාසනයේ දුර්ලභ පැවිද්ද තුලින් දුෂ්කරතා මැදියේ හෝ නොකානෝ බීහරි නොයිකුත් රෝග පීඩා බාධක මැදියේ හරි අර තත්ත්වේ ලබා ගත්තනම් අන්න අවසාන අවස්ථාවේ ලොකු සැනසilla. එහෙම නැත්නම් මරබියෙන් කෑ ගහමින් විලාප තියමින් කොයි විදිය තාන්න මාන්න නිලතල උපාදි ලාභ තිබුණා අවසාන අවස්ථාවේදී මහා භයානක විලාප නඟමින් අන්තිමට ඒ පැවිදි ජීවිතය තනින්ම අවසానයි ඊළාට කොහේ යනවද කියලා නෑ. අන්න ඒක නිසා බුදු පියාණන් වහන්සේ මතු කළ දෙන්නේ මේ දස ධම්ම සූත්‍රයේ අවසානයේක දැන් සමහර වෙලාවට කෙනෙක් කියන්න පුළුවන් සමහර විට මේ කාලේ නම් ඒවා යල්පැනපු දේවල් කියලා. අපිට තාම අහන්න ලැබෙන්නේ නෑ දස ධම්ම සූත්‍රයේ නව ධම්ම සූත්‍රය කියලා බව. තාමත් ඒක සංඝයා වහන්සේලා භාවිතා කරනවා. තේින් අපිට පේනවා මේ අවසානයේ කියවෙන්නේ පැවිදි ජීවිතයේ නිෂ්ඨාවයි පරමාර්ථයයි. ඒ කෙනෙකු කුළු ගැන්වෙන්නේ පැවිදි ජීවිතයේ කියන එක. ඒ මිසක් මේක සුලභ දෙයක් නෙවෙයි. සුලභ කරන්න බෑ මේක. ඒ වගේම මේක ලේසි දැන් ඔය කපුටන්ගේ ජීවිතය බොහොම ලේසි. ඒක බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඒ විදිහට විනය ආදී ශික්ෂා පද නොරකින භික්ෂුවට ඉතාම පහසුයි කපුටෙකුගේ ජීවත් වෙන්න පුළුවන්. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා නියමාකාර පැවිද්දට ජීවිතය දුෂ්කරයි අමාරුයි. සමහර විට පින්ඩ පාදියවත් හරියට ලැබෙන්නේ නැහැ. නමුත් අනියම් ආකාරයෙන් ගිහින් සතුටු කරගෙන වැරදි ආජීවයකින් ඒ සිව්පතිය ලබා ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒකයි ප්‍රතිපත්තිය. මොකද ඒක විශාල පාවාදීමක්. එක පැත්තකින් ශාසනීය පාවාදීමක්. අනික මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලයේ දුර්ලභම පරමාර්ථය වන මෙතෙක් නොකල සතර දුකින් එතෙර වීම කියන පරමාර්ථය පාවාදීමක්. ඒ තුලින් පැවිද්දෙන් පිටිම නිෂ්ඵල වෙනවා. සඵල වෙන්නේ නැහැ නිෂ්ඵල වෙනවා. ව්‍යර්ථ වෙනවා. ඔන්න ඔක තුලින් අපිට හිතා ගන්න පුළුවන් මේ දස ධම්ම සූත්‍රය තුල තියෙන වටිනාකම. මේක ඇත්ත වශයෙන් සංඝයා වහන්සේලා හංගගෙන පාවිච්චි කරන දෙයක් හැටියට හිතන්න නරකයි. ගිහි පින්වතුන් මේ පිළිබඳව දැනුවත් වීම තුලින් ගිහි පින්වතුන්ට පුළුවන් ආරක්ෂා වෙන්න තමන් නැසුරු කරන කුණුපද ස්වාමින් වහන්සේලාගෙන් අනියම් ඉල්ලීම් කරලා ඒ සංඝයා වහන්සේලා නොමඟට යොමු කරන්න. මේ සාධන පරිහානිය දැන් කාලේ ප්‍රකට රහසක් වශයෙන් පවතිනවනම් සමහර දේවල් සමාජයේ තියෙන ප්‍රකට රහස් කියලා ඒවා කියන්න බය වෙන්නත් නරකයි. ඉතින් ඒ විදිහ ප්‍රකට රහස් හැටියට තියෙන සාසන පරිහානියට හේතුව සංඝයා වහන්සේලාගේ නොසැලකිල්ල පමණක් නෙවෙයි ගිහි පින්වතුන් තමන්ගේ නිලතල බලතල යොදමින් අන්න අර කියාපු විදිහට සිවුරුපටි අල්ලගෙන ගිහියන්ගේ ඕනෑ පාකම් පිරිමහ ගන්න. එහෙම නැත්නම් අර රැණේ හැටියට ඇණේ ගහන්න අතකොඩුවක් කර ගැනීම තුලිනුයි මේ ශාසන පරිහානිය හැදිලා තියෙන්නේ. ඒ නිසා අපි ගිහි පින්වතුන් ඥානවන්තව දැනුවත්ව අර උපාසිකාව වගේ අතීතයේ සිටි ශාසනය බබලන කාලේ රහතන් වහන්සේලා එහෙම අර මේ රටේ වැඩියෙන් වාසය කළ කාලවල තිබුණු ශාසන තත්ත්වයට හේතුව ගිහි පින්වතුන් අර සංඝයා වහන්සේලාගේ සිව්පිරිසු සීලය පිළිබඳ යම් කිසි අවබෝධයක් ඇතිවයි ක්‍රියා කළේ. ජීවිතය තමන්ගේ ජීවිතය නැති වුණත් දරුවන්ගේ ජීවිතය නැති වුණත් සංඝයා වහන්සේලා ලවා අර නුසුදුසු අනියම් දේවල් කරගන්න යන්නේ නැහැ. ඒ තුලින් ශාසන විනාශයයි ශාසන පරිහානියයි සැලසෙන්නේ. ඉතින් මේක තුලින් වටිනාම කාරණා කීපයක් මේ පින්වතුන්ට හෙළි වුණා. ඉතින් බුද්ධ ශාසනය කියලා කියන්නේ අපි කල්පනා කරන්න ඕන ඒකත් නිතර ආකාරයෙන් තෝරනවා තුන් ආකාර කළක් තෝරනවා පරියත්ති පටිපත්ති පටිවේද කියලා. බුද්ධ ශාසනය ගැන කියනකොට අපිට බුද්ධ ශාසනය ලැබුණා කියලා කියනකොට කෙනෙක් සිහියට නගා ගන්නවා බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මය අපට ලැබුණා මිහිඳු මහරහතන් වහන්සේ ආව නිසා ත්‍රිපිටකය අපට ලැබුණා. අන්න පරියත්ති කියලා කියන්නේ ඒකයි ඉගෙනීමට ඕන කරන ධර්ම කොටස් අපට ලැබුණා. ඒ වගේම ප්‍රතිපත්ති පටිපත්ති කියලා කියන්නේ ඒ මේ ශාසනයේ මේ කියන ධර්මය ක්‍රියාවට නැගිය යුත්තක්. මේ පොත්වලට සීමා කළ යුත්තක් නෙවෙයි. මේ හැම ධර්මයක්ම අර ධර්මයේ කියවෙන්නේ ඒව බලව කියන ඒ අභියෝගයට අනුව මාව ක්‍රියාත්මක කරලා බලන්න කියන විදිය ධර්මයක්. ඒ වගේම පියවරෙන් පියවරට අරගෙන යන ඕපනායක ධර්මයක්. ඒ නිසා ඉහි හොයවා පැවිදි හොයවා ඒවා ඒ ප්‍රතිපත්තිය යෙදීමයි පටිපත්ති ශාසනය කියලා කියන්නේ. ඒ ප්‍රතිපත්ති ශාසනයත් ඒ මුල් තවදී බැලුණු බවට සාධක තමයි මේ මිහිඳු මහ රහතන් වහන්සේතුළු පිරිස ඇවිල්ලා මේ ශාසනය අර මේ රජ පවුල් වලින් පවා රජ විසෝවරුන් පවා ඒ පැවිදි කරමින් ඒ විශාල පිරිසක් ඒ ශාසනය හරි ආකාර ශාසනය පිහිටුවයි කියලා කියනන්න ප්‍රතිපත්තියට ඇතුළු වුණු අවස්ථාවයි. ඊළඟට පටිවේද කියලා කියන්නේ ඒ ප්‍රතිපත්තිය තුළින් බණ භාවනා දියුණු කරගෙන ප්‍රඥාව දියුණු විදර්ශනා ප්‍රඥාව දියුණු කරගෙන ඒ තුළින් අර සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේද කීමයි. ප්‍රතිවේද කිරීම කියලා කියන්නේ නුවණැසින් නුවණින් මේ සත්‍ය තත්ත්වයේ චතුරාර්ය සත්‍යයේ විනිවිද දැකීමයි. ප්‍රඥාව කියන ආලෝකය තුළින් වැහිලා තියෙන අවිද්‍යාවෙන් වැහිලා තියෙන මේ තත්ත්වය සම තමන්ම ප්‍රත්‍යක්ෂ කරගත යුතු දෙයක්. තම තමන්මයි තමයි ඒක දැකෙන්න පුළුවන් වන්නේ. වෙන කෙනෙකුට ඇවිල්ලා පෙන්වන්න බෑ. කොයිතරම් පරිේශන කෙරුණා දැන් මේ කාලේ නිතර අහසන්ට ලැබෙන දේවල් තමයි ඇත්තටම කෙනෙක් හිතන්න පුළුවන් මේ කාලේ බුද්ධ කාලයටත් වඩා එහෙම නැත්නම් ඊට මෑත ඒ ලංකාවේ ඒ කාලයටත් වඩා මේ කාලේ ශාසනය බොහොම දියුණුයි කියලා. මොකද ඒ තරමටම පොතපත තියෙනවා නොයෙකුත් අර මාධ්‍ය වලින් ගැනීම පිළිබඳව නම් නානා ප්‍රකාර ක්‍රම තිබෙනවා. මුළු ත්‍රිපිටකයම සාක්කුවේ දාගෙන යන්න පුළුවන් තත්ත්වයක් දැන් තියෙනවා. මුළු ත්‍රිපිටකයම සාක්කුවේ. ඉස්සර නම් මේවා බොහොම අමාරුවේ වනපොත් කරලා කටපාඩම් කරලා හිතේ දරාගත්තා. ඒක තුලින් අර පුද්ගලයාගේ යම්කිසි වෙනසක් සිද්ධ වෙනවා. නිතර ඒක අමතක වෙනාට නිතර සත්‍යයනා කිරීම තුලින් ඒ පුද්ගලයා දන්නේම නැතුව ධර්මයට අනුව ජීවත් වෙනවා. නමුත් දැන් ඒවා ඔක්කොම අපේ මේ නවීන විද්‍යාත්මක ක්‍රම නිසා අපි මේවා කිව්වට වරදවලා තේරුම් ගන්න එපා. මේවා ඒ ආනිසංස ආදීනව දෙකක් තමයි අපට පෙන්නලා දෙන්න සිද්ධ වෙනවා. ඒ තුලින් ඇතම් කෙනෙක් ආඩම්බර වෙනවා ත්‍රිපිටකෙම මාළඟ තියෙනවා සාර්ග්වේ තියෙනවා අලුත්ම ක්‍රමයට. නමුත් ඔයා ධර්මයේ එතන අර නියම පරියත්තියක් නෙවෙයි එතන. කොහොම හරි ඒක පරියත්තිය අපි කියමු ටිකක් වැඩිපුර තියෙනවා කියලා. නමුත් ප්‍රතිපත්තියෙන් ඉන්නම අර විදිහට හීන වෙනවා. මොකද මේක මේ ධර්මය දැන් බොහෝ දෙනා හිතන්නේ අර අනිකුත් දේවල් වල වගේ ඔය නොයෙකුත් පරිේශනාගාරවල කරන පරිේශන තුලින් ඒ ධර්මයේ තේරුම් ගත යුතු දෙයක් කියලා. එහෙම නැත්නම් ඔය දැන් විද්‍යාත්මක පරිේශන කරන්නේ බාහිර දේවල් බාහිර හැටියට මේවා සලකලයි. ඒ විදිහට පරිේශන කිරීමක් නෙවෙයි එතන. මේ ආර්ය පරිේශන ඒ විදිහේ දෙයක් නෙවෙයි. තමන් තුළම සීලාදී ගුණධර්ම වගා දිගා කර ගැනීමෙන් තමයි මේ ධර්මයේ සත්‍යතාව උරගා බලන්න පුළුවන් වන්නේ. බාහිරව කරන ඒ සංගණන වලින් නෙවෙයි. ඒ විදිහ බාහිර පරිේශන වලින් නෙවෙයි. ඒකට ප්‍රතිපත්තියට බහින්න ඕන. මුලින් ඉඳලම ප්‍රතිපත්තියට බහින්න ඕන පංචශීලයේ ඉඳලම. ඉතින් අන්න ඒකට ඒ පරියත්ති ශාසනය. ඒ යතින් බලනකොට පරියත්ති ශාසනය ඉතාම දුර්වලයි. ඊළඟට ඊටත් වඩා දුර්වලයි ප්‍රතිවේද ශාසනය. දැන් ඇතම් කෙනෙක් මේ කාලේ කියනවා මේවා කරන්න බෑ මේ කාලේ. මේ ලෝකෝත්තර தත්වයන් මේ කාලේට අයිති නෑ. නිවන කියන එක මේ කාලේට අයිති නෑ. ඒවා වෙන බුදු කෙනෙක් වෙනකන් ඉන්න ඕන. එහෙම නැත්නම් කිසිසේත් මේ කාලේ සමාජයට ගැලපෙන්නේ නෑ. එහෙම හිතලා එහෙම පිටිම අවලංගු කරන தත්වයකුත් තියෙනවා. නමුත් අපි කල්පනා කරන්න ඕන බුද්ධ වචනයට අනුව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙන යම් තාක් කල් මෙන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දිනු කරනවා නම් තමයි චිත්තසංතානයේ තාක් කල් රහතුන්ගෙන් ලෝකේ සිස් වෙන්නේ නෑ කියලා. ඒ හැකි සංඥාව ඇති කරගෙන අපි මේ ධර්ම ගමනේ ආර්ය ශාසනය ආරක්ෂා කරන්න උත්සාහවත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් තුනෙන් පංගුවයි. ශාසනයෙන් තුනෙන් පංගුවයි රකින්නේ. අර කියාපු පරියත්ති, පරියත්තිය ඉගෙනීම පිළිබඳ පැත්ත විතරයි දිනු වෙන්නේ. ඒක දිනුනාට වැඩක් නෑ. පුස්තකාලවල පොත් පුස්කකා තියේවි. නමුත් සමාජයේ අන්තිමටම වනමෘගයන් වගේ කිනකා කා ගන්න තත්ත්වයක්, ඒ විදිහ අපරාධකාරී තත්ත්වයක්, අනිත් පැත්තෙන් වික්ෂු සාධනය පිළිබඳවත් ඒ විදිහ පරිහානි තත්ත්වයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. අනිත් පටිපත්ති පටිවේද කියන අංග ඒව ගැනත් නොතකා හැරියොත්. ඉතින් බුද්ධ ශාසනය කියලා කියන්නේ අර බුදු කෙනෙක් තුලින් අපේ බලාපොරොත්තු වෙන ගැඹුරුම දේ තමයි, උතුම්ම දේ තමයි මේ සසර දුක් කෙලවර කර ගැනීම, මේ සංසාරයේ දුක් කෙලවර කර ගැනීමට අවශ්‍ය අන්දමින් ධර්මයේ පෙන්වුම් කරන්නේ සම්මා සම්බුදු කෙනෙක් විතරයි. පසේබුදුරජාන් වහන්සේ කෙනෙකුටවත් ඒක කරන්න බෑ. උන්වහන්සේ ඒ නිවන් ප්‍රත්‍යක්ෂ කරගත්තත් අනිත් අයට ඒක තේරුම් කරලා දෙන්න බෑ. ඉතින් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන පටිච්ච සමුප්පාද ආදී ගැඹුරු ධර්ම දේශනා කරනකොට මහණෙනි මම මෙන්න මේ ධර්මය හොඳට බෙදලා විග්‍රහ කරලා විභාග කරලා මේ විදිහට ඕනෑ කෙනෙකුට මේක තේරුම් ගන්න පුළුවන් තත්ත්වයට බහත් කළා. මේක බලන්න කියලා මම මේ විදිහට මේ විවරණය කරලා දීලා තියෙනවා කියලා අන්නේ විදිහට බුදු පියාණන් වහන්සේ. ඒ වගේම මම මේ ගුරු මුෂ්ටිය කියලා අතීත කතාන්තරයක් තියෙනවා. අතීත යෙදීමක් තියෙනවා. ඒකෙන අතීත සමහර ගුරුවරු අතීතයේ හිටි ඊර්ෂ්‍යා පරවශ ගුරුවරු තමන්ගේ බෝඩින්ට ඔක්කොම දුන්නේ නැහැ. ටිකක් හංගගත්තා. ඒ විදිහ දෙයක් නැති බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන මා ඒ විදිහට එක කොටසක් හඳගත්තේ නෑ නිවනට අදාළ යම් දෙයක් තිබේද අනිත් දේවල් වලට නෙවෙයි නිවනට අදාළ යම් දෙයක් තිබේද මේ මගේ බුද්ධ ඥානය තුල ඒ හැම එකක්ම මම නුඹලාට කියලා දීලා තියෙනවා අන්න ඒ විදිහේ තත්ත්වයක් තියෙන එක නිසා මේ ධර්මය ඒ ක්‍රියාත්මක කළොත් කෙනෙකුට ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි නෑ ඒ විදිහටයි සම්බුද්ධ ශාසනය නගා සිටවන්න පුළුවන් වන්නේ මේ ශාසන පරිහානිය නැත් යටත් පිළිසෙන් මේක මේ පරිහානි වේගය අඩු කරගන්නවත් පුළුවන් වන්නේ ඒක නිසා අපි මේ අද දේශනාව එල්ල කළේ ඇත්ත වශයෙන් මේක පුද්ගලයෙකුට එල්ල කළා නොවේ මේ දෙපක්ෂීයම සංඝයා වහන්සේලා දිහි පෙවිදි කියන මේ දෙපක්ෂය තුල නියමාකාර සම්බන්ධීකරණයක් දැනුවත් වීමක් තිබෙන්න ඕන ඒ නියම දිහි පෙවිදි සම්බන්ධතාව කියන්නේ මොකක්ද කියලා මේ කාලේ නම් බොහෝ විට පරිහානි ලක්ෂණයි ප්‍රගති ලක්ෂණ හැටියට උලුප්පල පෙන්වන්නේ ඒ විදිහේ ස්වභාවයක් තියෙනවා පරිහානි ලක්ෂණ මතු කරලා දක්වනවා මේවා ප්‍රගති ලක්ෂණ හැටියට මොකද ලෝකයා බොහෝ විට දුවන්නේ අර බටහිරින් එන ආර්ථික සිද්ධාන්තෝ පරාර්ථ සේවා සමාජ සේවා ආදී ඒ පරමාර්ථෝ සිදුවන්නේ ඒව අනුවයි මේ මේ සම්බුද්ධ ශාසනයේ වටිනාකම් ඒවා ගැන නිරීක්ෂණ ඒවා ගැන තීරණ වලට එන බින්නේ ඒක වැරදි බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මෙන්න මේ දස ධම්ම සූත්‍ර ආදී සූත්‍ර වලින් පෙන්නු කරන වටිනාකම් අපි මතු කර ගන්න ඕනේ ඒ අනුවයි ජීවයේ සම්බන්ධතාව සකස් කර ගන්නට වෙන්නේ ඉතින් මෙන්න මේ කාරණා ටික මේ පින්වත් පිරිස මේ වටිනා දවසේ පොසොන් පොයේ දවසේ කියන එක අපි කවුරුත් නොයිකුත් ආකාරයෙන් සිහිපත් කරනවා මිහිඳු මහරහතන් වහන්සේට අනුබුදුරු ස්වාමීන් වහන්සේ කියලා ඒ තරම් ගරු කරනවා උන්වහන්සේට කරන්න පුළුවන් ඒ ලොකුම ගෞරවය තමයි අර ගියාපු ආකාරයට උන්වහන්සේ යම් බුද්ධ ශාසන පිටවන ඒ බුද්ධ ශාසනය දීර්ඝ කාලයක් පැවැත්වීම සඳහා අන්න අර කියාපු ත්‍රිවිධ ශාසනයම පරියත්ති පටිපත්ති පටිවේද පරියත්තිය තියෙන්නේ ප්‍රතිපත්තිය සඳහායි ප්‍රතිපත්තිය තියෙන්නේ ප්‍රතිවේද සඳහායි ඒවත් වෙන් කරලා ගන්න බෑ නියමාකාර ප්‍රතිපත්තිය නම් අර වාය ධර්මයේ හරියට තමන්ට තමන්ගේ සිත දිහින්ත සන්තාණයට නගාගෙන ඒ අනුව තමන් ජීවත් වෙමින් එක ප්‍රතිපත්තිය නැගීමෙන් අමං ඊළඟට අවසානයෙන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුයි මේ ධර්මය නුවණැත්තන් විසින් ප්‍රත්‍යක්ෂ කර තම තමන් ප්‍රත්‍යක්ෂ කරගත යුත්තක් අන්න ඒ විදිහට තමයි ප්‍රතිවේධය කරන්න පුළුවන් වෙන්නේ අර ලෝකෝත්තර සත්‍ය ප්‍රත්‍යක්ෂ කරගෙන මේ සියලු සත්‍ය දුකින් අත් මිදලා උතුම් මම ආමා නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන් වන්නේ එතකොට අද කල්පනා කරන්න ඕනේ මේ පින්වත් පිරිසත් ඒ ගෙදරවල් වලින් ඈත් වෙලා යම් යම් ප්‍රමාණයට යම් සීලාදී ප්‍රතිපත්තියකට නැඹුරු වෙලා අද දවසේ තමන්ට පුළුවන් මට්ටමකින් යම් කිසි භාවනා ආදියක් කරන්න නැති අන්න ඒ විදිහට තමයි අපේ පුංචි තරමින් අපි මේ ත්‍රිවිධ ශාසනය ආරක්ෂා කර ගැනීමට ආරක්ෂා කර ගැනීම අර කියාපු අර සී කටයුතු අවස්ථාව අනුව මිහිඳු මහරහතන් වහන්සේට උපහාරය දැක්වා කියලා හිතන්න ඕන ඒ වගේම ඒ තුලින් අපි මේ සම්බුද්ධ ශාසනයෙන් නියම වැඩ ගැනීම කියලා කියන පරමාර්ථය අපේ ජීවිතයට ලං කරගෙන තව තවත් මේ ගැන උනන්දු වෙමින් බණ භාවනා සීලාදී ගුණ ධර්ම වගා දිගා කරගනිමින් කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් ඒවායේ නිසි උපදෙස් ලබා ගනිමින් හැකිතාක් ඉක්මනින් මේ ජීවිතයේදීම බුද්ධෝත්පාද කාලය දුර්ලභයි ඒ වගේම බුද්ධ ශාසනයක් මේ යන පරිහානි වේගය අනුව අපිට සමහර විට ඊළඟ නැවත උපදිලා මේ ගුණ ධර්ම රකින්න අවස්ථාවක් නැති වෙන්න පුළුවන් ඒක නිසා මේ ජීවිතයේදීම හැකිනම් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් මාර්ග ඵල ප්‍රතිදීන තුම මා මහ නිවන් සාක්ෂාත් කරගෙන යන්න මේ අද රැස් කරගත් ගුණ සම්භාරයකන්ත හේතු ආසන උපනිෂ්ඨ වේවා ප්‍රාර්ථනා කරගන්න ඒ වගේම තමන්ගේ ඥාතීනුත් ඇතුළු අවිචේ සිට අකනිටා දක්වා වූ යම් තාක් සත්ව කෙනෙක් මේ විදිහේ ධර්ම ශ්‍රවණමය ධර්ම දේශනාවේ හේ පුණ්‍ය කුසල ආනුමෝදන් වෙන්න කැමති නම් ඒ කුසල ආනුමෝදන් වීම තුලින් උගදී තත්වලින් අත්මි දේසුව තත්වරට පත් වී කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් අකිතා කික්මනින් ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් අත් මිදී පරාතනීය බෝධිගිනුතු මම මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා කියලින් ප්‍රාර්ථනා කරගෙන මේ ගාථා කියන්න එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සදා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා ශෝකප්පත්තා ච නිශෝකා හොන්තු සම්බේ පිපාණිනෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා ශෝකප්පත්තා ච නිශෝකා හොන්තු සම්බේ පිපාණිනෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා ශෝකප්පත්තා ච නිශෝකා හොන්තු සම්බේ පිපාණිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේ ඉමිනා පුඤ්ඤ කම්මේ සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුද්ධි භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු
ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.